මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8යි.
ස්තුතියි මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අද මේ තියෙන සංවාදය පරිසරය හා ගෝලීය උෂ්ණත්වය ගැන ඒකට කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. අද අපි දන්නවා පරිසරය ගැන වෙනදාට වඩා ලෝක අවධානය අද යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ලෝක අවධානය යොමු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අද පරිසරය මිනිසාගේ පැවැත්මට, ඒ වගේම ඒ පරිසරය මිනිසාගේ පැවැත්මටත් අද මිනිසාගේ දියුණුව ඒ සංවර්ධනයත් එක්ක අද පරිසරය හා මතුවෙච්ච නොයෙකුත් ගැටලු හා ඒ තියෙන ප්‍රශ්නත් එක්ක අද මිනිසාට පරිසරය ගැන වෙනදාට වඩා උනන්දුවට දක්වන්න අද යොමු වෙලා තියෙනවා. අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මිනිසාගේ දියුණුවත් එක්ක අද ඒ වේගවත් සංවර්ධනයත් එක්ක අද විශාල වශයෙන් මේ ලෝකයේ පරිසරය පිළිබඳ තර්ජනාත්මක ඒ තර්ජන පරිසරය අද නොයෙකුත් ආකාරයේ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අද ලෝකයේදී අපි බැලුවම ලෝකයේ තියෙන තාක්ෂණ දියුණුව, ඒ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒ සංවර්ධනයත් එක්ක අද මිනිසා පරිසරය පාලනය කිරීමට උත්සාහ දැරීම තුළ අද නොයෙකුත් ආකාරයේ ඵල විපාක ඒ ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න මිනිස් සංහතියට අද සිද්ධ වෙලා තියෙනවා. අද අපි මේ ලෝකයේ සංවර්ධනය ගැන කතා කළාම, අපි ලෝකයේ දියුණුව ගැන අපි කතා කළාම, අපි නොයෙකුත් අපේ තාක්ෂණික දියුණුව ගැන අපි කතා කළත් අපිට බැරි වෙලා තියෙනවා ස්වාධර්මීය පාලනය කරන්න. අපි අසමත් වෙලා තියෙනවා පරිසරය පාලනය කරන්න. ඒතොර මිනිසා කොයිතරම් දියුණු තත්ත්වයකට මත් වුණත්, මිනිසා කොයිතරම් දියුණු දේවල් හොයාගත්තත්, තාක්ෂණය විද්‍යාව කොයිතරම් දියුණුවකට ලක්ුණත් අද ස්වාධර්මීය පාලනය කරන්න, ඒ වගේම පරිසරය පාලනය කරන්න මිනිසා අසමත් වෙලා තියෙනවා. ඒ පාලනය කිරීමට යාම තුළ නොයෙකුත් ඵල විපාක ප්‍රතිවිපාක අද සමාජයට මිනිස් සංහතියටම අද අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගෝලීය උෂ්ණත්වය වැඩිවීම ගැන අපි කතා කරාම අද මේ ගෝලීය උෂ්ණත්වය දරුණු නිසාම දරුණු කාලගුණ තත්ත්ව විපර්යාසවලට මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තුළ අපි බැලුවොත් ඒ හරහා නොයෙකුත් රෝග, නොයෙකුත් ආකාරයේ වසංගත රෝග මිනිසුන්ට මේ උෂ්ණත්වය, ගෝලීය උෂ්ණත්වය වැඩිම නිසා මානව වර්ගයාට මේවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ලෝක පරිසර සංවිධානය අරගෙන බැලුවම ඔවුන්ගේ ගණන් වලට අනුව වසරකට 160,000ක් විතර මිනිස්සු මිය යනවා මේ ගෝලීය උෂ්ණත්වයේ උඩ ඇතිවන නොයෙකුත් අතුරු ආබාධ, වසංගත රෝග, නොයෙකුත් රෝග වලින් මිනිස්සු 160,000ක් අවුරුද්දකට මිය යනවා. ඒක තමයි ලෝක පරිසර සංවිධානය අද කියන්නේ. ඒ විතරක් නෙමේ පරිසර සංවිධානය කියනවා 2020 වෙනකොට මේක දෙගුණයකට යන්න පුළුවන් කියලා. මේ 160,000 320,000කට ආසන්න ප්‍රමාණයකට මේ යන්න පුළුවන් මේ ලෝකේ මේ පරිසරය වෙනස් වීම කියලා. ඉතින් අද ලෝක පරිසර සංවිධානවල නොයිකුත් පරිසර ලෝක සෞඛ්‍ය සංවිධානවල පරිසර සංවිධානවල මේ මිනිසුන්ට මේම අනතුරු අගවෙද්දී තමයි අපිට මතකයි 1994දී පැවතිච්ච පළවෙනිම මිහිකත සමුළුව පැවතුණා 94දී. ඒ හරහා ලෝකයේ ඉන්න බලවතුන්ට, ලෝක නායකයන්ට පරිසරය පිළිබඳ යම් අවධානයක් ඇති කරන්න එදා ඕන් යොමු වුණා. නමුත් අපි දැක්කා එක දෙයක්. එදා ඒ කාලේ ඉන්පසු 1997 ජපානයේ කියොතෝ සමුළුව, ඒ කියොතෝ සමුළුව හරහා නොයෙකුත් එකඟත්වවලට ලෝක බලවතුන් පැමිණියත් ඒ එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉන්පස්සේ අපි දැක්කා 2011 ඩර්බන් සමුළුව, ඊළඟට 2013 වෙනකන් ඒ සමුළුවල තීන්දුව ක්‍රියාත්මක වෙයිද කියලා බලාගෙන හිටියා, ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ. මෙන්න මේ විදිහට ඉතිහාසයේ හැම අවුරුද්ද ගානෙම මේ ලෝක පරිසර සමුළුව, එහෙම නැත්නම් මේ උෂ්ණත්ව පිළිබඳ සමුළුව මේවා පැවැත්තුණා. මේවා පැවැත්තුණාට මේ එකක්වත් මේවා ගන්න තීන්දුව తీර්ණ ලෝක බලවතුන් ක්‍රියාත්මක කරන්න මේවා එකඟ වුණේ නැහැ. අපි දන්නවා අවසානයේදී විශේෂයෙන්ම මේ සමළු පවත්වන්න ලෝකේ තරඟයක් ඇති වුණා. මේ පරිසර සමළු හරියට ඔලිම්පික් තරඟය පවත්වන්න ලෝක රටවල් ඒවා පවත්වන්න තමන්ගේ රටේ සටන් කරනවා වගේ, එහෙම නැත්නම් ලෝක පාපන්දු තරඟාවලිය පවත්වන්න සටන් කරනවා වගේ, එහෙම නැත්නම් ලෝක රග්බි තරගාවලිය පවත්වන්න සටන් කරනවා වගේ හුඟක් රටවල් මේ ලෝක පරිසර සමුළුව තමන්ගේ රටේ පවත්වන්න ලොකු තරඟයක නියත වුණා. ඒ නියත වුණේ ලෝකේ අවධානය ඇති වුණ හින්දා තමයි. නමුත් ඒම පවත්තලා ඒවට කිසිම ආකාරයේ එකඟත්වයකට එන්න බැරුණා. අපි දන්නවා ලෝකේ අද මේ දියුණු සංවර්ධිත රටවල් අද තමන්ගේ රටේ දියුණුව තමන්ගේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඔවුන් කිසිම කොන්දේසි විරහිත ඔවුන් පෙනී හිටිනවා. අපි දන්නවා යුරෝපීය රටවල් එංගලන්තය වෙන්න පුළුවන් ඇමරිකා වෙන්න පුළුවන් ඉන්දියාව වෙන්න පුළුවන් චීනය වෙන්න පුළුවන් අද ඒ සියලු දෙනාම තමන්ගේ රටේ පැවැත්ම තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර තමන්ගේ රටේ න්‍යායපත්‍ර වෙනුවෙන් තමයි අද ඔවුන් සියලු දෙනාම පෙනී හිටින්නේ. එහෙම නැතුව ලෝක මානව සංවර්ගය මානව සංහතියේ ඒ පැවැත්ම වෙනුවෙන්වත් එහෙම නැත්නම් ලෝකයේ ඉන්න මිනිස් සංහතියේ පැවැත්ම වෙනුවෙන්වත් එහෙම පෙනී සිටීමක් අපිට අද මේ ලෝකයේ තුල දක්ිනට ලැබෙන්නේ නැහැ. නමුත් අද ලෝක බලවතුන්ට පවා මේ ඇතිවෙච්චලා තියෙන ලෝක වාතාවරණයත් එක්ක මේ පරිසර විපර්යාසයත් එක්ක අද සිද්ධ වෙලා තියෙනවා ලෝක පරිසරය ගැන තමන්ගේ අවධානය යොමු කරන්න. මොකද අද මිනිස්සු හැටියට අපිට තීරණය කරන්න වෙලා තියෙනවා අපි මේ පරිසරයත් එක්ක පරිසරයට හිතති සංවර්ධන ක්‍රියාමාර්ගයක මේ ලෝකේ ගෙන යනවද එහෙම නැත්නම් පරිසරයට විරුද්ධව ක්‍රියාමාර්ගයක් තුළ මේ සංවර්ධනයත් එක්ක ගිහිලා මුළු ලෝකේම ලෝකේ ජීවත් වෙන මිනිස් සංහතියම විනාශයක් කර අපි ගෙන යනවද කියන ඒ තීන්දුව අද ලෝක බලවතුන්ට අද ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අතින් අපි බලනකොට ගරු මන්ත්‍රීතුමනි ලෝක බලශක්ති අධිකාරිය අනුව ගෝලීය උණුසුමට එරෙහිව කටයුතු කිරීමට අපට තව තියෙන්නේ වසර පහක් පමණයි. ඒ වසර පහ තුලදී අපි ඒ සුභාදාම ඒ වසර පහ තුලදී අපි කටයුතු කරේ නැත්නම් සුභාදාම මීට වඩා දරුණු විදියට අපිට ප්‍රතිචාර දක්වනයි කියන එක ලෝක බලශක්ති අධිකාරිය පවසලා තියෙනවා.
තව විනාඩියක් තියෙනවා.
මම හිතන්නේ අද හැම පැත්තෙම ලෝකයට අද අනතුරු හැඟවීම් ලැබෙනවා. අද අපි බැලුවොත් ලෝක පරිසර සංවිධාන ලෝක පරිසර සංවිධාන ලෝක සෞඛ්‍ය සංවිධාන ලෝක බලශක්ති අධිකාරිය මෙන්න මේ හැම සංවිධානයක්ම අද මුළු ලෝකයටම අද අනතුරු අඟවනවා ඉදිරි අවුරුදු ගණනාව මේ ලෝකයට ඉතාම තීරණාත්මකයි කියලා. ඉතින් මම විශ්වාස කරන්නේ අපි හිතන්නේ අපි පරිසර හිතකාමී සංවර්ධනයකට අපි යා යුතුයි මානව හිතවාදී සංවර්ධනයකට යා යුතුයි. ඒ ගමන යන්න ලෝක බලවතුන් කොයිතරම් කැපකිරීමක් කරන්න ලෑස්තිද ලෝක බලවතුන් තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර අතහැරලා ලෝකයේ ජීවත් වෙන මානව සංහිතිය මානව වර්ගයා ගැන හිතන්න උන් සූදානම්ද කියන ගැටලුව ප්‍රශ්නය අපි ඉදිරියේ තියෙනවා. මම හිතන්නේ ඒ ප්‍රශ්නෙට විසඳුමක් එක්ක තමයි අපිට මේ පරිසර හිතකාමී සංවර්ධනයකට යන්න වෙන්නේ. එහෙම නැතුව අපි සමුළුවල කොයිතරම් එකඟත්වයකට ආවත් අපු සමුළුවල කොයිතරම් අපි ගිවිසුම් අස්සම් කරත් ලෝක බලවතුන් සූදානම් නැත්තම් ඔවුන් සූදානම් නැත්තම් මුළු ලෝකයේ ගැන හිතලා මානව වර්ගයා ගැන හිතලා ලෝක මිනිස් සංහතිය ගැන හිතලා මේ සංවර්ධනය පරිසර හිතකාමී සංවර්ධනයක් බවට පරිවර්තනය කරන්න මේ තියෙන තරඟකාරීත්වය අනුන්ව යටපත් කිරීමේ මේ තියෙන තරඟය අතරින්න ලෝක බලවතුන් සූදානම් නැත්තම් මං හිතන්නේ මේ සමුළුවත් නිකන් අපි කතා කරපු කොළවල අස්සම් කරපු සමුළුවක් බවට පත් වෙනවා. ඒ හින්දා මේක යථාර්ථයක් කරන්න නම් ලෝක බලවතුන් අනිවාර්යෙන්ම තමන්ගේ රට ගැන විතරක් නෙමේ මුළු ලෝකය ගැන හිතන ඒ පරාර්ථකාමී අදහස් ඔවුන්ට පහළ වෙන්න ඕනේ. ඒ පහළ වීම උඩ තමයි අපි හිතන පරාර්ථකාමී අපි හිතන පරිසර හිතකාමී සංවර්ධන යථාර්ථයක් බවට පත්වන්නේ කියලා කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
Honorable Nawabi, you have 5 minutes. 5 minutes.
Thank you very much, presiding member. I think this is one of the most important debates. More than 170 countries have already signed this agreement, and our future all depends on this. About a month back, Honorable Tilak Raj MP and myself, we represented our country in Islamabad. We took part in Asian Parliamentary Association, and we were very lucky to have visited the Senate Sabha, which is called as Green Parliament. It was completely, they are using complete solar power, and most of the places where we were taken, first preference was environment. Because for the country to live in peace, improve in all aspects, we have to look into the environment side of it. And I'm very happy this ministry is with Our Excellency. I know under the earlier government, he was in charge of health and the problems that he faced regarding the cigarettes and how he came through. Then, under this government, against the drugs, the decision that he took, and by going round, that is also under control, and now we are very happy that this ministry is under His Excellency and our Deputy Minister. This will be definitely, you know, when we speak of environment, we always forget about the sea coast. Now, I'm from Putlam, living on the west coast. Now, from Gol to Mena, if you go around the coastal villages, you can see the sea erosion. I can remember, say about 20-25 years ago, there was a nice beach right from Gol up to Mena, almost extending up to 1 or 2 kilometers. But today, when we go, especially now from Vennapur to Putlam, Kalpitiya, sea is eating into the land. So this aspect must be, we'll have to look into this. Honorable Deputy Minister is there. I hope he will listen to this. Unless and otherwise we take the action, real action, in years to come, most of the houses along the west coast, or even industries, as it is today, will get washed into it. And not only using rocks, we have to improve the usage of plants. We'll have to plant, now the one variety is kadalana, which we are using, but it should be done in a larger way so that west coast soil can be sort of safeguarded. The other aspect is, now the President is, His Excellency the President is interested in using compost for. Now, you know, now I represent Putlam, where I have Kalpitiya, which has 16,000 acres of agricultural lands. Where the soil is sandy, they have been using other fertilizer, pesticide, and the soil is getting this bad. And, you know, say, according to the environmental report, probably in about 10 or 15 years' time, whole of Kalpitiya, we won't have good water.
Please wind up now.
Good water. Therefore, I think I'm also struggling to introduce this compost fertilizer in Kalpitiya. And I'm sure with the help of His Excellency, if you can convert that, if we can convert this and save that area, I'm sure we'll be able to do something in earlier. Therefore, can we just two more minutes?
No, sorry.
Therefore,
please wind up.
I think it actually not only passing this motion, we are to save the country, I think this is very important. Thank you very much.
Thank you.